Honorable Ambassador Jayasekara,
how many minutes I have?
7 minutes.
Right.
Order, please. Honorable Musharraf to the chair.
Murasar Mantri Tumani, Sheshe Mada, me, Padagat Yuadi, Sudanam Vinni Venekak Nimei, other me Arthika Vedapilla Yatati, Atavashing Mirate Surabad Department, Siddhakaramin Tibena, Ati Vishala Balapatra Labadime, Kriavali Pilivana, Yamadasa Kiripatka, Mogadetua. Minisun the Palavinika Bonda Vidyakne Galbotele Rupial Mandana Tunda Harda Gilape Pascal Matumaki Galbotele. Danad Maito Danakil. I think Evage Gahana Tiedi, Minisu Amaru Vetla in Velave, Atava saying Vishala Arbudeka Vetla in Velave, Nikutkalatina, Pramani. Karmulasana Mantitumani, Dedas, Ate, April, Dahavinida, Raspadinda. Nikutkala dina nivedanayak mudal amatyanse visin eke dala tiyenawa eke eka district walata palath walata matpan sillara vikinime balapatra sankhyawa laba denna puluwam mama kiyanna kemathi mama obathumata kiyannam me wenakota toga 2024 5 wenakota rata bimahal nikutkala tiyenawa 1028k eke yani me api dana wine stores Egdas Visiatak Nikut Kaladino. Megidi Mama Kiannang Uture Nikut Kaladina Panas Dekak, Uturu Palate, Nagina Palate Panas Satai, Madhyam Palate Desia Dahatarai, Mevidira Gattama, Ati Vishala Pramana, Kolama Gattama, Kolaman Disikara Pona Ekasia Tis Satak, Aluting, Gampa Disikara Ekasia Visiatak Kaluting, Ilara Puttalama Gattot Vayam Palate, Puttalama Dilatina Tisuna, Eva Game Kurunagala Dilatina, Panasata Kalutin Balapatra, Evidrak Nimi, Mankianang, Ilangata Aparashala Balapatra Dilatino, Egdas Asunamiak, Kolamata Dilatin Ekasia Dahayak, Gampa Ekasia Atalis Namiak, Gala Ekasia Tistekak, Ilangata Mavidra Gatam, Mahanuda Hatta Attack, Mavidra Gatam Dilatino, Evidrak Nimi. Super market told Dilatino, Colomb Ekasia Tisuna, Gampa Hatadeka, maybe the Gatta Mahamat Anakama, Tunsi Hayak Dilatino, may supermarket told Pamana. Ilara Dilatino, restaurant solta, Kamakanatang, Hatsia Hatta Park, Desia Suatra, Colombata Gampa, Ekasia Visiata, make a wholesale Dilatin. Ilara Dilatino, Bia Balapata Dilatina, Harasi Hatali Satak. May Parliament to a Andu Paxe Samar Vipaxe Mantur. May I a Pudgarika Gilla, Janal Batumata Vandavetla, Katabakarla, Araganatina, Balabata, Ati Vishala Sanka, Malaga, Laisu Tekamakiana. May we drag me Suraba Department in Ledaring a Putunta Dilatina Mema. May Parliament in the Mantur Samara, Amativarek, Mandano. May Saman and Tempat Karatu deposit a Tempat Karano Ekoti, Visipan Laksa, Nakaras about or price about. Ila Aurutan Laksapaha Givandoni Ekoti Visipan Laksa Gavala Ivarela Katakila Dilatina Koti Tunak Matadiaga Sabarakum Palate Aiti Manghemakian Katakila Tuna Koti Tunak Laksa Tunzia Gandakarin Sia Tuna. It was a true the Sia Giladun. Maybe the Gatama Nikan Hitala Balanda Rata Bimahal FL 4K in a Balapatri Dilatina Egdas Visi Attack Koti Tunagane Horakam, Mema Huma Runa Nang Mame Hama Parliament, may be Andu in Hamakana Makata Mankiane Namut make a Sidda Venema Dawasagani, Matadiagan. May Egda Susiatama Dunanangam Koti Tunagani, Tamuna Zelitan Koti Tundaka Vadia, May Ratabi Mahal Nikutkiri, Balapat Nikutkiri Matula, Mirate හුමාරුලා දින මේක තමයි ඇත්ත කතාව ශානික මන්තුමා මන්නාරමේ මම ඔතුමාට කියනනම් ගණන් හිලා ඔක්කොම මල් ළඟ තියෙනවා හරි මන්නාරමේ දින 4ක් රටබීමහල් එකෙන් කාට කාට මන්ත්‍රීවරු දින තියෙනවද මම දන්නේ නැහැ මේ විදිහට ගත්තම කිල්නොච්චියත් එහෙමයි කිල්නොච්චිය 7යි යාපනයේ 30යි මන්දනේ යාපනයේ ඇච්චර සෙනගක් ඉන්නවද කියලා රටබීමල් වලින් බොණ්ඩ මෙන්න මේකයි අද සිද්ධලා තියෙන්නේ මේව අරගෙන අත අත යට අත හොමාරුවේ මේක විකුණනවා අනිත් පැත්තට ඉතින් මම අර කිව්වේ අපිට දීලා තියෙන ප්‍රමාණය ඉක්මවල සමහර දම් වල දීලා තියෙනවා දැන් බලන්න බස්නාහිර මත්පැන් සිල්වර බලපර දෙන්න පුළුවන් 312යි හැබැයි බස්නාහිර දීලා තියෙනවා 289ක් දැනට ඒ දීලා තියෙනවා හැර ඒ කියන්නේ මේ Tamanට තියෙන ප්‍රමාණයත් පැනලා තමයි සමහර දම් වල දීලා තියෙන්නේ දකුණේ දෙන්න පුළුවන් 104යි දකුණේ දැන්ටම දීලා තියෙනවා 100කට වැඩිය. එතකොට ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම මධ්‍යම පළාතේ 214යි දෙන්න පුළුවන්. 214ක් දැන් දීලා තියෙනවා. දෙන්න පුළුවන් 223යි. කලින් දීපෝ කොච්චර දිනවද කියලා අපි දන්නේ නැහැ. සම්පූර්ණයෙන් මේකේ තියෙන මේ ප්‍රමාණය වැඩි කළා තමයි දීලා තියෙන්නේ. මම එකයි කියන්නේ මේක අති දැවන්ත හොරකමක් මේක ඇතුළේ සිද්ධ වෙනවා. මේ ඡන්දෙට ඊළඟ ජනාධිපතිවරණයට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සල්ලි වේදම් කරන්න අවශ්‍ය කරන වැඩේ තමයි මුදල් අමාත්‍යංශයෙන් කරන්නේ. මේ මේවා කරන්න එපා මොකද හේතුව අපි හොරු නෙමෙයි. මේ 225ට වාදේ අධිතික් කරන හොරු කියලා. හැම මිනිහෙක්ම ඊයේ අතන මොකරි වැඩ වර්ජනයක් කරනකොට කියන්නේ 225ක් කියන්න ඕනේ කියලා. අපිවත් කියන්න ඕනේ නැහැ. මොකද අපි හොරු මංකොල්ලකාරෝ නෙමෙයි. කාටවත් ඇඟිලි දික් කරන්න බෑ අපිට. හොරවන් කරයි මංකොල්ල කෑවයි කියලා. ජාතික දානේ කොල්ල කෑවයි කියලා. අපි අවංකව මේ වැඩේ කරලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න. මේ වැඩේට විරුද්ධව අපිට ගන්න දින උපරිම ප්‍රියවර අපි ගන්නවා.
ඔන්නබල් මම.
your time is over. මොනසර මන්තුම එක මට විනාඩියක් දෙන්න. මේක කිව්වම ටිකක් හරි අමාරුයි මේක කිව්වම මොකද හේතුව සමහර අයට මේක හිතා ගන්න බෑ මෙහෙම දෙයක් සිද්ධ වෙලාද කියලා. අද විශ්‍රාමිකයන්ට මේ ආණ්ඩුවේ සත පහක් වැඩි කළ නැහැ අහිංසක මිනිස්සුන්ට. රාජ්‍ය සේවකයන්ගේ වැඩ වැඩි කළ දැන් එයාට ප්‍රශ්න ගන්නවක් අද එළියට බහලා දිනවා මෙයා කුඩා සේවකයෝ දසදහස් ගන්නක් කිසිේ කාර්යාලයක වැඩ කරන්නේ නැහැ විශ්වවිද්‍යාල අනන්තයේ කාර්ය මණ්ඩලයේ ප්‍රශ්නේ දැන් හිර වෙලා තියෙන්නේ අවසානයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිකාව අපි කියන ගමදී එතුමාට කරුණා කළා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න මොකද මේ රටේ ඉගෙන ගන්න අහිංසක මේ ශිෂ්‍යයන්ගේ අවුරුදු ගානක යයි විනාශ වෙලා තියෙන්නේ අපද සාමාන්‍ය පෙළ කොවිඩ් වලින් විනාශ වුණා ඒ ලෙවල් වල විනාශ වුණා ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම විශ්වවිද්‍යාලේ අවුරුදු 4 නෙමෙයි 5 6 දැන් විනාශ වෙලා තියෙනවා ඒ වගේම ගුරුවරු පාරට බැල කරු මුලසන මන්ත්‍රීතුමනි ඒ අය පාරට බැල එයාගේ ඉල්ලීම් ඉල්ලන්න වැඩ කටයුතු කරලා ඇස් කියලා තිබුණා ඒ නිසා මම කියන්න කැමති මේ අන්තිමටම අපේ මන් දැක්ක අපේ එක ඇමතිවරයෙක් රාජ්‍ය ඇමතිවරයෙක් දැන් කියනවා මේ ජීවිප් එකයි සජබයිල එළියට බැලලා තියෙන්නේ එක එක පක්ෂවලට ඇඟිලි දික් කරන්න එපා. තමුන්නාසල ප්‍රශ්න විසඳන්න. තමුන්නාසල ඇති කරපු ප්‍රශ්න වලින් තමයි මේ ප්‍රශ්නේ වැඩි වෙලා තියෙන්නේ. මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ 100%ට 105කින් වැඩි කරනකොට 70%කින් වැඩි කරන්න කියලා මේ ගිවිසුම් ගහලා තියෙනකොට අනන්තේ කාර්ය මණ්ඩලයේ විශ්වවිද්‍යාලේ
Please wind up your time is over. Your time is over.
වෙන ගන්න දෙයක් නැහැ නිසා මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ලබා දුන්න කාලයට. ඒ නිසා මේ ප්‍රශ්න විසඳන්න කියන ඉල්ලීමත් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
ඊළඟට හොනරබල් බන්දුල ගුණවර්ධන you have 20 minutes.
ගරු මගේ උගත් මිත්‍ර නීතිඥයා දාසිරි ජයසේකර ශූරීන් මේ මත්පැන් බලපත්‍ර ලබා දී පිළිබඳ විශාල චෝදනාවක් එල්ල කළා. දැන් කවුරු හරි මන්ත්‍රීවරයෙක් හරි ඇමතිවරයෙක් හරි රාජ්‍ය අමාත්‍යවරයෙක් හරි පගාවක් අල්ලසක් අරන් තියෙන බව හොඳින් ඔප්පු කළ හැකි ආකාරයට ඔබතුමා දන්නවා නම් මගේ නිර්දේශය තමයි අල්ලසා දූෂණ කොමිසමට ගිහිල්ලා මේ පිළිබඳ ලියවිල්ල බාර දීලා විභාගයක් කරන්න එක. මම 1989 සිට මේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. කලක් මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මුදල් නියෝජ්‍ය ඇමති හා ග්‍රාමීය කටයුතු ඇමති ලෙස භාණ්ඩාගාරේ වැඩ කළා තියෙනවා. ඒ කාලේ සුරාබදු දෙපාර්තමේන්තුව මගේ යටතේ තිබිලා තියෙන්නේ. මම මගේ සංසාර ගමන තුල කිසි දවසක මට හෝ මගේ දරුවෙක්ට හෝ ඥාතීත මිත්‍රාදී කෙනෙක්ට සුරාබදු බලපත්‍රයක් දෙන්න කියලා මේ ඇඟිලි දෙකෙන් කවදාවත් අත්සන් කළා නැහැ. ඔව්. ඔව්.
අගුවා මට ගිහිල්ලා අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් දාන්න කියලා. දාපු පැමිණිලි ඔබතුමාලගේ ආණ්ඩුවෙන් අල්ලස් කොමිස මහරා කොච්චර අයින් කරගත්තද කියලා කියන්නකො මට. දැන් කොහොමද අපි ගිහිල්ලා අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් දාන්නේ? මට කියන්න. 44ක් නඩු ඉල්ලා අස් කරගත්තා අල්ලස් කොමිසමෙන් ඇවිල්ලා. ඒ වගේ මේ ටෙක්නිකල් ඉෂුස් කියලා. ටෙක්නිකල් ඉෂුස් නම් එහෙනම් ආපහු නැවත ටෙක්නිකල් ඉෂු එක හදලා ආයෙ එක දාන්න ඕනේ. දැම්මේ නැහැ. ඉතින් දැන් නඩු ඔක්කොම නිදාස්. ඔබතුමාලට තිබිච්ච නඩු ටික. දැන් හොරු නිදාස්. එච්චරයි.
ඌ නිදාස් වෙනවා නම් තාක්ෂණික කරුණන් නිසා නෙවෙයි නම් ඒක ගැනත් ඔබතුමා නීතිඥයා විදියට දන්නවා කෙසේදී ඊට වඩා උඩතරකට යන්නේ කියලා. ඒක නිසා අපි දූෂණේ නෑ නෑ පවුඩ අත්තරින්න එපා. මේ ඔව් ඉතින් ඒකට මගේ කාලය ගත වෙනවා. අපි දැන් මේ ගරු සභාපතිතුමනි මේ සියලුම ආකාරවල රජය මේ දඟලන්නේ උසාදරන්නේ මාංශි වෙන්නේ බරපටවන්නේ මේ රජයට ඕනෙම රජයකට එතුම රජයක් ගත්තත් මීට පෙර රජයක් ගත්තත් ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යා මේ කටයුතු වලදී දරන වියදමේ ප්‍රතිඵලය වියදම දරන කාලයට ඉතරක් සීමා වෙන නැවත නැවතත් දරන්න ඕනේ ස්වරූපයේ වියදම් පුනරාවර්තන වියදම දරන්න ප්‍රමාණවත් ආදායමක් නැහැ. මේ ආදායමෙන් විශාලම කොටස යන්නේ කවුරු ආණ්ඩුව ගත්තත් 10 දට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම ගියයට විශ්‍රාම වැටුප ගෙවන්න ඕනේ. එතකොට මාසේ අන්තිමට රාජ්‍ය සේවකයන්ට වැටුප ගෙවන්න ඕනේ. ඊළඟට සමෘද්ධි හා අස්වැසුම ඇතුළු කුටුම්බ පැවරුම් සානාධාර ගෙවන්න ඕනේ. මේවා ටික කරන්න ආදායමක් නැති නිසා සෑම ආණ්ඩුවම ණය අරන් ණය පොලි ගෙවන්න ඕනේ. මේ පුනරාවර්තන වියදම පියවන්න ආණ්ඩුවට ආදායමක් නැහැ. දැන් මේ ඉදිරිපත් කළා තියෙනවා සේමසිංහ ඇමතිතුමාලා වාර්තාවක් අයවැය තත්ත්වය පිළිබඳ වාර්ෂික වාර්තාව 2023 මේ ගරු සභාවට පිළිගන්නලා තියෙනවා. එතකොට ගිය වර්ෂයේ රාජ්‍ය සේවක වැටු විශ්‍රාම වැටු රාජ්‍ය ණය සඳහා ගෙවන පොලි සානාධාර මේ සියල්ලට ගිහිල්ලා තියෙන පුනරාවර්තන වියදම ට්‍රිලියන 4.7 බිලියන 1000ක් ට්‍රිලියන 1යි ට්‍රිලියන 4.7 සියලුම මාර්ගවලින් සුරාබදු පනවල බලපත්‍ර දීලා දේශීය ආදායම් බදු පනවල වැඩබද්ද 118 වැඩි කළා මේ ඔක්කොම කරලා බදුවා බදුනෝන ආකාරයෙන් ලැබිලා තියෙනවා ට්‍රිලියන 3. දැන් මගේ ප්‍රශ්නය කවුරු හරි මේ විවේචන විචාර කරන සියලුම දෙනාගෙන් මට අහන්න තියෙන්නේ ට්‍රිලියන 3ක් ආණ්ඩුවට ආදායම ලැබිලා ට්‍රිලියන 4.7ක් එදිනෙදා පවත්වාගෙන යන්න වියදම් කරනකොට 1.7ක් සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කළා මහා බැංකුව ණයට අරන් තමයි කළා තියෙන්නේ. මේක තමයි ඉලක්කම. ඉතින් මේක කාගේ ආණ්ඩුව තිබුණත් මේවා කරන්න බැරුව ඉඳද්දි පට්ටපල් බොරු කියලා වේදිකාවලට ගිහිල්ලා ඉර දෙන්නම් හඳ දෙන්නම් සුරබි දෙන දෙන්නම් ගිය කිය බොරුවට පොරොන්දු වෙනවා. 110ක මේ මොකද්ද සූරු පන්ති කාමරයක් දුන්නයි කියනවා 100ක් දුන්නයි කියනවා. කොහෙන් දෙන්න දාණ්ඩුවක් කරන්? ඇයි මේ බොරුව කරන්නේ මේ රටේ ජනතාවට? මේ බොරුව පුපුරනවා. මං අද කියන්න කැමති ඉලක්කම් එක්ක අපි මේ වැටුප් ගෙවීම සඳහා දරන වියදම ගත්තොත් මේක උසුල ගන්න පුළුවන් වියදමක් නෙමෙයි. සෑම වර්ෂයකම වැටුප්පා විශ්‍රාම වැටුප් වැඩි වෙලා ලබා ගන්න බදු ආදායම ගත්තාම බදු ආදායමෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටුප් බොහෝ වර්ෂවල සමහර වර්ෂවල 2020 වර්ෂයේ ආදායම වැටිලා ඒ වුණාට වැටුප් වැටිලා නැහැ. වැටුප් ඒ ප්‍රමාණයම ගෙවුවාම 2020 රාජ්‍ය ආදායමෙන් 86%ක් රාජ්‍ය සේවක වැටුප් පහ විශ්‍රාම වැටුප්. මම මේ ටික සභාගත කරනවා. මොකද රටේ බදු ගෙවන ජනතාව දැනගන්න ඕනේ අපි බදු ගෙවන්නේ මොකටද? අපි බදු ගෙවන්නේ මේ රටේ ඉන්න අතිමහත් බෞතර ගුරුතුමන්ලා, ගුරුතුමියන්ලා, විදුහල්පතිතුමාලා, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, පොලිසිය රාළහාමි, දිසාපතිතුමන්ලා, උපදිසාපතිතුමන්ලා, ඊට පසුව රාජ්‍ය අංශයේ මේ මහා 114 පවුල් නඩත්තු කිරීම වෙනුවෙන් සමස්ත ලාංකීය ජනතාව මේ බර දරාගෙන ඉන්නවා. ලෝකයේ කොහෙවත් ජනගහනයේ පුද්ගලයෝ 100කට රාජ්‍ය සේවයේ මෙතරම් පිරිසක් නැහැ. ඒක නිසා ආණ්ඩුවකට මේ වියදම දරලා දැන් මම සභාගත කරනවා. සෑම වර්ෂයකදීම රජයේ ආදායම කීයද? බදු ආදායම මේ වැටුප් විශ්‍රාම වැටුප් සඳහා දරපු වියදම කීයද? 2014 ඉඳන්. එතකොට මුළු බදු ගන්න එකෙන් 75%කට වඩා දැන් බදු කේක් ගෙඩියක් හැදුවොත් කේක් ගෙඩියෙන් 4/3 රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටුප් වලට වියදම් කළාම ඉතුරු 4/1 නම් මම්මාවත් හදන්න විදුලිය, ජලබස්න, ජලප්‍රවාහන ක්‍රම ණය ගෙවන්නේ. එතකොට කොහොමද මේ ආණ්ඩුව ගෙනියන්නේ? ඉතින් මේ ආණ්ඩුව ඉල්ලන විපක්ෂ නායකතුමා හරි වෙන කුමාරයෙක් හරි ඕනේ කෙනෙක් රටේ ජනයාට කියන්න ඕනේ තමන් ආණ්ඩුව ගත්තාම මේ වැටුප් ගෙවන්න, විශ්‍රාම වැටුප් ගෙවන්න, සමෘද්ධි සානාධාර දෙන්න සල්ලි හොයන්නේ කොහොමද? ඒක සල්ලි හොයන ක්‍රමයේ කියන්නේ මේ අවුරුදු දැන් දශක කීපයක් තුලදී මේක කරන්න බැරුව ඉඳලා හැමදාම කරලා තියෙන්නේ වැටුප් වැඩියෙන් දියන් කියලා උද්ඝෝෂණය කරනකොට හිටපියව් කියලා ආණ්ඩුව පරිපූර්ණ ඇස්තමේන්තු දාලා මහා බැංකුවෙන් සල්ලි අට්ටු ගහලා දුන්නා. මේ ඉස්සෙල්ල හැම ආණ්ඩුවම සල්ලි අට්ටු ගැසෙව්වා. මීට පස්සේ දැන් ආණ්ඩුවට සල්ලි අට්ටු ගහන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහනම් කරලා තියෙනවා. ලංකා ආණ්ඩුවට සල්ලි අට්ටු ගහන්න බෑ මහා බැංකුව ලවා කියලා. දැන් මහා භාණ්ඩාගාරයේ ලේකම්ලකට සයන් සේමසිංහ ඇමතුමා නැති වෙලාවක ලේකම් අල්ලා ගන්නවා. උද්ඝෝෂකයෝ ගිහිල්ලිවෙලා මහා භාණ්ඩාගාරයේ ලේකම්ගේ ඔළුව අරන් බිත්තිය ගාලා කුඩු කළත් ඒ මනුස්සයා කොහෙන්ද මේක දෙන්නේ? ඉබ්බන්ට පියාටු දෙන්න පුළුවන්ද මේ උද්ඝෝෂණය කරන ප්‍රමාණයට? දැන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ රටේ අන්ත අසරණ ජනයා 100,000 දිනපතා වැඩට එන්නේ, දරුවෝ පාසලට යන්නේ දුම්රිය සේවයෙන්. මම වැඳලා කිව්වා ඉල්ලීම් තියනවා නම් කරන්න පුළුවන් හැම එකම්ප කරලා දෙන්නම්, වර්ජනය කරන්න එපා. මේ මිනිස්සු සීසන් ටිකට් එක අරන් අතේ වෙන සතියක්වත් නැතුව ඇවිල්ලා අතරමං වෙන අතරමං විල්ලට තමුන්දාසලට සහ ගන්නවා මේක කරන්න එපා කියලා. හැමදාම කියලා පරම්පරා ගානක් තිස්සේ තිබුණ ගැටලු විසඳන්න කැබිනට් පත්‍රිකා 60ක් විතර දාලා මේ පුළුවන් විසඳන්න හැම ගැටලුවක්ම විසඳලා තියලා. ඊට පස්සේ පසුගිය කාලේ දුම්රිය ලොකෝමෝටිව් සිංජේ මේ රියදුරෝ දුම්රිය එන්ජින් රියදුරල්ලා වර්ජනය කරනවා හැමදාම අවුරුදු 10/10 උසස් වින්දෙන්නේ කියලා. ඒක වෙනස් කරන්න රාජ්‍ය සේවා කොමිසම අවසර ගන්න ඕනේ. කැබිනට් අනුමැතිය දුන්නට එහෙම කරන්න බෑ. එහෙම කළා බොහොම අමාරුවෙන් රාජ්‍ය සේවා කොමිසමට කියලා එන්ජින් ඩ්‍රයිවර්ල එන්ජින් එක එතනම රේල් පිළි උඩ නතර කරලා බහැලා ගියාම 100,000 මිනිස්සු අතරමං වෙන නිසා මම බොහොම අමාරුවෙන් ඒ අයට අවුරුදු 5 උසස් වීම දෙන්න සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ ස්ටේෂන් මාස්ටර්ස්ලා ඇවිල්ලා කිව්වා මේක හරියන්නේ නැහැ, මේක අපිටත් ඕනේ එන්ජින් ඩ්‍රයිවර්ලට වගේම අවුරුදු 5 උසස් වීම. මං කිව්වේ එහෙම එක පෑම් පාරෙන් කරන්න පුළුවන් එකක් නෙමේ. මං ඒ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරා මේ අයටත් අවුරුදු 5 උසස් වීම දෙන්න කියලා. ඒ සඳහා අපි ඒ අවස්ථාවෙම ලිව්ව රාජ්‍ය සේවා කොමිසමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ටත් අවුරුදු 5 උසස් වීම දෙන්න කියලා. ඊයේ සාකච්ඡාව තිබුණා අපේ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ. සාකච්ඡාවට 20ක් විතර සුමේද මහත්තයා තමයි ඒකේ සභාපතිතුමා, අපේ හිතවත් මිනිස්සු. ඒ අය ඇවිල්ලිවෙලා 20ක් එක්ක සාකච්ඡා කළා. කරලා ඒ අය කිව්වා දැන් ලේකම්වරයා කියලා තියෙනවා, මං ඇමතිවරයා ඉන්නවා පාර්ලිමේන්තුවේ, මේක අස්සක් කරලා දැම්මම කැබිනට් පේපර් එක දාන්නද, පස්සේ රාජ්‍ය සේවා කොමිසමේ ලිපි එනකම්. එතකොට ඒ අය කිව්වල නෑ නෑ මුකුත් දාන්න ඕනේ නෑ, කැබිනට් පේපර් එක දාලා තව දවසක් රාජ්‍ය සේවා කොමිෂමෙන්ට යනවට වඩා හොඳයි රාජ්‍ය සේවා කොමිෂමට දාලා ඊළඟ සුබනේ කැබිනට් එකට දාන්න කියලා. එහෙම කියලා ගිහිල්ලා හත වෙනකොට දුම්රිය වර්ජනය කළා. මම මේ අන්තවාදී ගියා ප්‍රචණ්ඩ කරුවන්ගේ මේ කුමන්ත්‍රණය පිළිබඳ දැනගෙන මීට මේ රට අරාජික කරන්න අඩියෙන් අඩිය වර්ජන රැල්ලක් ගෙනල්ලා නැවත වසාව පාර්ලිමේන්තුව ගිනි තියලා නාපු කණ්ඩායම මේ සෙල්ලම 88 අපි අධ්‍යක්ෂකපු සෙල්ලම තමන්ගේ පරාජයෙන් වීරු වැටිලි වෙල්ල කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා අපි දන්නවා. ඒක නිසා මම ජනාධිපතිතුමාට ලිපියක් ලිව්වා විෂය බාර ඇමතිවරයා වශයෙන් දුම්රිය සහ බස් රථ අනික් ප්‍රවාහන සේවාවල් සියල්ල ජන ජීවිතයේ කඩාකප්පල් වෙන නිසා අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කරන්න කියලා. ජනාධිපතිතුමා රටේ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ කඩාකප්පල් නොවී පවත්වාගෙන යාම සඳහා දුම්රිය බස්රිය ප්‍රවාහනයේ සියල්ල මහා මාර්ග අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කළා. දැන් ගැසට් කළා සති දෙකක් ඉතර වෙනවා. මම මේ වෘත්තීය සමිති නායකයාට ඊයේ උදේත් කිව්වා ජන විධායක ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අත්‍යවශ්‍ය සේවාව බවට පත් කළා තියෙන එකේ වර්ජනය කරන්න එපා මොනම හේතුවක් නිසාවත් කියලා. ඔව් මට කිව්වා සර් මම සභාපති වුණාට මේ පිටිපස්සෙන් කරන තෙරපුමට මට ඔරොත්තු දෙන්න පුළුවන් කමක් නැහැ. මං කිව්වා ඒක නැතත් ඔයා නීතියට ගරු කරන්න නීතිය රකින්න රටේ නීතියට පට ඇනිව කටයුතු කරන්න එපා කිව්වට දැන් සියලුම සීසන් ටිකට් අරවා මේවා ගත්තාය අතරමං වෙන විදිහට ඊයේ රාත්‍රියේ ඉඳන් වැඩ වර්ජනය කළා ඔක්කොම ස්ටේෂන් ලොක් කළා ඊළඟට ඉබි අතුරු දැම්ම වාලා ස්ටේෂන් මාස්ටර් එළියට ආවා. මම ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමාට කියලා සියලුම මේ පොදු ජනතාවගේ වත්කම දේපොළ තියෙන දුම්රිය ස්ථානවලට හමුදාව යෙදෙව්වා. යොදවල ඉවරලා අපි කිව්වා රටේ මූලික නීතිය උල්ලංඝනය කළා තියෙන නිසා අද 12ට පෙර ඇවිල්ලා සේවයට වාර්තා නොකළොත් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා නිවේදනයක් නිකුත් කළා සේවය අත්හැර ගියා ලෙස සලකනවා කියලා. මම දන්නේ නැහැ 12ට පෙර වාර්තා කළයි කියලා තාම දන්නේ නැහැ. වාර්තා කළා නැත්නම් දුම්රිය ස්ථානාධිපතිවරු සියලු දෙනා රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කිරීම. ඒ කියන්නේ රජයේ මූලික නීතියට ගරු නොකිරීම. විධායක ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය තුට්ටුවට දැමීම. රටේ නීති ආධිපත්‍ය පිළි නොගැනීම. රටේ විනය නීති රීති වලට ගරු නොකිරීම නිසා ඔවුන්ගේ දරුපවුල් වලට අත්වන ඉරණම කුමක් වුවත් ඔවුන්ට සේවයට වාර්තා කළා නැත්නම් සේවය හැරගියා ලෙස සලකනවා. මේම නැත්නම් රටක් ආණ්ඩු කරන්න හම්බ වෙන්නේ නැහැ. මම දැන් එනකොට ලේකම්තුමාට කතා කරලා කිව්වා දුම්රිය රියදුරු මහත්තුරුන්ටයි අනිකුත් ඉන්න සියලුම සේවකයන්ට කියන්න රටේ මූලික නීතියක් තියෙනවා. ඒ නීතියට බඳුළු ගුණවර්ධනත් ගරු කරන්න ඕනේ. ඔබතුමාලා අපි ගරු කරන්නත් ඕනේ. ඒ නීති අනුව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස යමක් පවරා තියෙන විට කවුරු වර්ජනය කළත් තීන්දුව තමයි යම් නිශ්චිත සමාවක් දීලා. අපි දැන් ඊයේ රෑ වර්ජනය කළා. අද දවල් 12 වෙනකන් සමාවක් දුන්නා. සමාව දීලා කිව්වා සේවයට වාර්තා කරන්න කියලා. වාර්තා කරන්නේ නැත්නම් එයාගේ රැකියාව අහිමි වෙනවා. සේවය අතහැර ගියා ලෙස සලකලා ඊට පස්සේ ගන්න තියෙන ක්‍රියාමාර්ග අඩියෙන් අඩිය අපි ගන්නවා. මොන අපරාධයක්ද මේ දරුවෝ ලක්ෂ 44 පාසලක ජීවත් වීම සඳහා ජීවිතය සමග අරගලයක යෙදෙන එදිනෙදා වේල ගැට ගහ ගන්න බැරි බිත්ති හතරකින් වට වෙච්ච තමන්ගේ කියන නිවහනක් නැති කුසල සම්පූර්ණ ආහාර වේලක් නැති විලිවසා ගන්න වස්ත්‍රයක් නැති සියලුම ළමයිගේ බලාපොරොත්තුව මේ නිදහස් අධ්‍යාපනයේ ගිල උඩට යන්නේ. පුද්ගලික පාසල් කිසි ප්‍රශ්නයක් නැහැ. ජාත්‍යන්තර පාසල් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා ඉන්න ළමයි ඔක්කොම ඇති හැකියාවේ ළමයි කවුරුත් මේ පොදු පාසලට එවන්නේ බැරි මිනිස්සුන්ගේ ළමයට උගන්වන්න තියෙන එක නැති කරනවා නම් ඒක මොන තරම් අපරාධයක්ද වර්ජනය කරන්න උද්ඝෝෂණය කරන්න. ඒක නිසා ඊයේ බැරිම තැන කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා මේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනයේ වගේ දේවල් මේ කඩාකප්පල් කිරීම නීතියෙන් තානම් කිරීම සඳහා මේ පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාදායකින් නීතියක් පනවන්න කියලා නැත්නම් මේ රට කාටවත් ආණ්ඩු කරන්නේ ආණ්ඩු කරන්න හම්බ වෙන්නේ මේ මේ ගිනිගත් රටක් තෙල් කඳුලක් නැතුව පැය ගණන් පෝලිං වල ඉඳලා ඒ තෙල් පෝලිං වල මිනිස්සු මැරුණ රටක් ඊළඟට ගෑස් ටික නැතුව උයන්න රට පුරාම ගෑස් හොයාගෙන ගිය රටක් ඊට පස්සේ පැය 12ක් 14ක් විදුලිය කපලා උඩ ඉන්න බැරි මිනිස්සු පල්ලයට බෑලා මිනිස්සු වියරු වැටෙනකොට අන්තවාදීන් සියලු දෙනා කිව්වා මේ රාජපක්ෂල හොරකම් කරපු නිසායි කිව්වාම මේ ගරු මන්ත්‍රීවරේ පාරේ තලලා තලලා මරලා විවස්ථාදායකේ අද වෙනකන් නඩු අහලා ඉවර නැහැ මේ මේම කරලා විවස්ථාදායකේ නියෝජනය කරන මන්ත්‍රීවරු පාරේ මරලා ඊට පස්සේ මහජන නියෝජිත ඇමතිවරු පැය 12ක් ඇතුළත ලෝකෙ කොහෙවත් රටක විවස්ථාදායකේ මිනිස්සු පැය 12ක් ඇතුළත ගෙවල් 72ක් ගිනි තියලා උන් හිටි තැන් නැති කරපු රටක් ලෝකෙ නැහැ. ඒ මේකත් ඒ මිනිමැරුම තියෙන්නේ මෙහෙ විතරයි අපි අත්දැකලා තියෙනවා. 1989 භීෂණ කාලේ නිරාවුද අවිහිංසක මිනිස්සු ලක්ෂ ගණන් මරලා මිනිය දනිස්සෙන් පහලට දාලා පාරේ දන් ගිහිල්ලා වලලන්න කියපු ප්‍රචණ්ඩ නරුම දේශපාලනයේ හස්ත තමයි මේ රට පුරා ක්‍රියාත්මක වෙන්නේ. නැවත ඒකට තමයි මේ සූදානම් වෙන්නේ. මේ අය කියනවා නම් තමුන්ට තව මාස 6කින් ආණ්ඩු වෙනවා කියලා. ඒ අයට පඩි වැඩි කණ්ඩේ ඌලගෙන හිටියකින් තව මාස 6ක්. ඒ අය ආණ්ඩු ඇවිල්ලි වෙලා පඩි ටික වැඩි කරත හැකි. වැටු කොහෙන්ද වැඩි කරන්නේ? එහෙනම් මේ අය කරන්නේ මේ වැටුප වැඩි කරන්න සයන් සේමසිං ඇමතුමා දන්නවා බිලියන 400ක් ඕනේ රුපියල් 20,000කින් මේ පඩිය වැඩි කරන්න. බිලියන 400ක් නෙමෙයි මං ඊයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මේ නාය ගිහිල්ලා ගම් වතුර ඇවිල්ලා පස් කඳු කඩා වැටිලා පාරවල් වල මිනිස්සුන්ට යන්න බෑ. පාර පාලං කඩා වැටෙන්නේ නෝ. මේ යන පාර නතර වෙලා මොනම තාලෙවත් යන්න බැරි පාරවල් ටිකට අතිරේක ඇස්තමේන්තුවක් මං ඉල්ලුවා බිලියන 29ක්. කැබිනට් පත්‍රිකාවක් දාලා. බිලියන 29ක් කියන්නේ අතිරේකව මගේ අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන මුදලට අතිරේකව නායගිය ටිකට පාර කැඩිලා ගිය ටිකට පාලම කඩා වැටෙන ටිකට බිලියන 29ක් දෙන්න කියලා මහා භාණ්ඩාගාරය කියලා මුදල් ලැබෙතුමා ජනාධිපතිතුමා කිව්වා කොහොමවත්ම බිලියන 29ක් දෙන්නේ නැහැ භාණ්ඩාගාරය. ඉතින් බිලියන 29ක් නැති රටකට මේ පඩි 20,000කින් වැඩි කරන්න බිලියන 400ක් කොහෙන්ද හොයන්නේ? එහෙම හොයන්න මේ කාගේවත් පුද්ගලික සල්ලිද? රනිල් වික්‍රමසිංහ පුද්ගලිකව ගේනවද ගෙදරින් මුදල්? මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරයා ගෙදරින් ගේනවද? නැහැ. මේ මිනිසුන්ගෙන් ගන්න සල්ලි, මිනිසුන්ගෙන් ගන්න බදු මේ රටේ ජනතාවට මීටත් වඩා බදු බරක් දරන්න පුළුවන්ද? ඔබතුමා ආණ්ඩුවක් ගන්න යනවා නම් ආණ්ඩුව අරන් කරන විදිය කියන්නකො. රටට ඇවිල්ලා මෙහෙමයි කරන්න කියලා බොරු කියන්න එපා, සහ ගහනවා. මොකද දැන් මේක දශක ගානක් තිස්සේ මේ බොරුවම කියලා 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 ඒකම මේ මාධ්‍ය ආයතන මන් ලැජ්ජ වෙනවා. මාධ්‍ය ඇමතිවරයා ලෙස මේ රටේ තියෙන ඇත්ත මිනිසුන්ට කියන්න නැතුව මේ කරන ගිනි පත්තු කිරීම පිළිබඳ මම මිනිහෙක් විදියට ලැජ්ජ වෙනවා. මේ තරම්ම බොරුවක් සමාජගත වෙනකන් ඇයි ඉඩ ඇරලා ඉන්නේ කියලා. දැන් උදාහරණයක් විදියට අපි තව දැන් ඒක නිසා ඊයේ කැබිනට්
මණ්ඩලයේ
විවිධ අභියෝග යටතේ තර්ජන ගර්ජන සියල්ලට බය නැතුව වැඩ කරපු විධායක නොවන ශ්‍රේණියේ නිලධාරීන්ට වැටුප් වර්ධකයක් ලබා දෙන්න. එතකොට මොකද දන්නවද උනේ? ගුරු සේවයේ 3/2 අයට වැඩි වෙනවා පඩිය 445ක්. 2/1 අයට වැඩි වෙනවා 1335ක් වැටුප. වහාම ක්‍රියාත්මක වෙන පරිදි. ගුරු සේවයේ පළවෙනි ශ්‍රේණියට වැටුප වැඩි වෙනවා 1630ක්. එයා උඩට යනවා 1630කින් ගුරු සේවයේ පළවෙනි එක්කෙනා. ඇයි? මේ තර්ජනයට ගර්ජනයට බියවැද්දීමට දේශපාලන න්‍යාය පත්‍රයට විරුද්ධව මේ රටේ සුවහසක් දරුව වෙනුවෙන් දරුවන්ගේ පැත්තේ හිටගත් එකට අපේ ගෞරවය, රජයේ ගෞරවය පළ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ තීරණය කළ වැටුප් වර්ධකයක් ලබා දීලා වැඩ කරපු අයගේ පුද්ගලික ලිපිගනුවට ප්‍රශංසා කිරීමේ සහතිකයන් නිකුත් කළා. උසස් විඤ්ඤාණාදී ලබා දීමේදී එක බලන්න කියලා. එහෙම නැත්තම් රටක් අරාජික වුණොත්, පාර්ලිමේන්තුව ගිනි තිබ්බොත්, පාර්ලිමේන්තුව දියවන්නවලේ ගිල්ලුවොත්, සීලාචාර සමාජයක නීතිය සාමය ආරක්ෂා කරන්න බැරි නම්, නීතියට ගරු කරන්නේ නැත්තම් අත්‍යවශ්‍ය සේවය කියලා දැම්මට පස්සේ වර්ජනය කරනවා නම්, එතකොට මේ රටේ අධ්‍යාපනය සෞඛ්‍ය නිවාස ප්‍රජා සේවා මේ ටික ගෙනියන්න බැරුව මිනිස්සු උණුණු මරා ගන්න තත්ත්වය ඇති වෙනවා. අපි දැනගන්න ඕනේ කවුරු ආණ්ඩු කළත් මේ හුස්ම ගන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපේ කාලෙදී යන්න ඉඩ නොදී හිටපු මේ IMF එකට ගිහිල්ලා විස්තීර්ණ ණයක විසුම ඇති කළා. තව මාස කීපයකින් ආයවැය හදන්න ඕනේ. එතකොට හදනකොට මේ විස්තීර්ණ ණයක විසුමට අනුව එක්ස්ටර්නල් රිසෝර්සස් ගැප් එක ලබන අවුරුද්දට එනවා 1508. මේ රටේ මුදල් පරතරයක් එනවා බාහිර ඩොලර් මිලියන 5018 බිලියන 5ක් ඩොලර් අපිට විදේශ වත්කම් තියෙන්නේ 5.6යි ලබන අවුරුද්දේ හිඟේ එනවා 5.6ක් කොහොමද දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ 663ක් IMF එක extended fund facility යටතේ දෙනවා 700ක් ඒ අයවැය හදන කෙනාට දෙනවා World Bank එක 400ක් දෙනවා. Asian Development Bank එක 300ක් දෙනවා. 3855ද 655ද ණය සහනයක් ලැබෙනවා. දැන් මගේ ප්‍රශ්නේ ලබන අවුරුද්දේ කවුරු හරි කෙනෙක් අපි හිතමු කවුරු හරි ආණ්ඩුවක් එනවනේ ඡන්දේ තියෙනවනේ ජනාධිපති වර්ණේ තියෙනවා පාර්ලිමේන්තු මැති වර්ණේ තියෙනවා එන එක්කෙනා රටට කියන්න ඕනේ IMF එකෙන් දෙන 660 ගන්න නැද්ද? බජට් එක හදන්න 700 ගන්න නැද්ද? World Bank එකේ 400 නැද්ද? 300 Asian Development Bank ගන්න නැද්ද? ණයක විසුම අනුව සහන නැද්ද? එතකොට එයා කොහොමද රට ගෙනියන්නේ? ඒ නිසා තමයි මම කියන්නේ IMF එකේ ගිවිසුමේ කොන්දේසි එයාකාරයෙන්ම රැක්කේ නැත්තම් ලෝකෙට තියෙන ණය ගෙවීම එලෙසින්ම කරනවා කියලා දිවුරා පොරොන්දු වුණේ නැත්තම් කවුරු ආණ්ඩුව ගත්තත් ඒ ආණ්ඩුව තියෙන්නේ වැඩිම කාලයේ සති දෙකයි ඕනේ නම් වැඩිම මේ ගෙනාපු තෙල් ටික විතරයි. ලෝකේ වෙන කවුරුත් තෙල් ගේන්න එල්සී එකක් පිළිගන්නේ
නැහැ. මිනිස්සර් your time is over.
ගෙනාපු තෙල් ටික විතරයි තෙල් නැහැ. ගෙනාපු ගෑස් ටික විතරයි ගෑස් නැහැ. ගෙනාපු බේත් ටික විතරයි බේත් නැහැ. ගෙනාපු අලලූන් ටික විතරයි ඒ ටික නැහැ. එතකොට අපිට තියෙන්නේ මේ ලංකාව ඇතුළේ ඉන්න අය අර අෆ්ගනිස්තානයේ ලිබියාව වගේ උණුසුම් බරාගෙන අවුරුදු 25කට විතර කුජීතු වෙලා ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේ අවධානම දැනගෙන ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ ප්‍රධානියා ලංකාවේ යනකොට මාධ්‍යවේදී සියලු දෙනාට කිව්වා ලංකාවට ඉදිරියේ ගමන් කරන්න සිදු වෙලා තියෙන්නේ පිහිතල අතුරුපු මාවතට. පිහිතල අතුරුපු මාවතේ සෙල්ලම් දදා යන්න ගියොත් අබ්බඝාත වෙලා තමයි නැතර රට අබ්බඝාත නොකර අපි සියලු දෙනා එකතු වෙලා මේ යථාර්ථයේ තේරුම් අරන් හරියට රට කරන්න පුළුවන් බය නැති මේ නැවෙන්නේ නැති හයිය තියෙන පණ තියෙන ජනාධිපතිවරයෙක් පත් කරන් මේ රට බේර ගැනීම සඳහා එකතු වෙන්න කියමින් මගේ වචන කීපය අවසන් කරනවා.
Thank you. ඊළඟට honorable පාටලි චම්බික රණවක you have 8 minutes.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද දිනේ මේ සුරාපදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් උත් තවත් ගැසට් නිවේදන කීපයක් සාකච්ඡාවට ගැනෙනවා. අපේ සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා අපි ඔක්කොම ඉන්න අපේ ක්‍රමසාවිධි කාරක සභාවේ මුදල් ගරු රාජ්‍ය ඇමතිතුමත් ඉන්නවා. අද මේ රටේ මහජනයා මේ වැටුප් පිළලා වැඩවර්ජන රැල්ලක් පටන් අරන් තියෙනවා. අපි දැක්කා පසුගියදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දරුවෙක් සීදි විනාසාගෙන තියෙනවා. මගේ දරුවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්නේ. මේ අනද්දෙන කාර්ය මණ්ඩල වැඩවර්ධනයත් එක්ක මේ දිග්ගැහිච්ච ක්‍රියාවලිය මොකද්ද මේ අපේ වැඩ කරන ජනතාවට වෙලා තියෙන්නේ? අපි දොස් කිව්වට වැඩක් නැහැ. ආණ්ඩුවේම මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියලා තියෙනවා 60%ක් අපේ පවුල්වලට ආදායම අඩු වෙලා කියලා 90%කට මේ වියදම පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට මේ බදු එකතු කිරීමේ යාන්ත්‍රණය නිසියාකාරයෙන් වෙනවද, ඒක යුක්ති සහගතව වෙනවද කියන ප්‍රශ්නය මේ ජනතාව අහනවා. අපි ගත්තොත් සුරාපදු දෙපාර්තමේන්තුව. සුරාපදු දෙපාර්තමේන්තුවේ අපි දැක්ක පසුගිය වසරේ නොවැම්බර් පළවෙනිදා වෙනකොට විශාල බදු ප්‍රමාණයක් ගෙවලා තිබුණේ නැහැ. බිලියන 7ක් කෝටි 700ක බදු පොලු තිබිලා තිබුණා සුරාපදු දෙපාර්තමේන්තුවේ. අපේ රටේ සුරාපදු පනතට අනුව අත්පිට මුදලට මිසක් කිසිම කෙනෙකුට මත්පැන් විකුණන්න බෑ. ඒ අනුව බදු පොලු ලැබීමේ කිසිම හැකියාවක් අවස්ථාවක් ඒ සමාගම් වලට නැහැ. අපි නියෝගයක් දුන්නා, නිර්දේශයක් කරා මේ බදු අය කරගන්න ඒ බදු පොලු තියපු සමාගම් පහේ තාවකාලිකව බලපත්‍ර නවත්තලා බදු අය කරගන්න කියලා. ඒ අනුව සුරාපත් දෙපාර්තමේන්තුව ඒ බලපත්‍ර නැවැත්තුවා 2023 නොවැම්බර් 1 වෙනිදායි. දවස් 4කට පස්සේ ගිවිසුම් අත්සන් කළා දෙසැම්බර් 31 වෙනකොට 2023 මේ සියලුම අය නොකරගත්ත බදු පොලු අය කරගන්න එකඟතාවයකට ආවා. හැබැයි දෙසැම්බර් 4 වෙනිදා ඉඳන් නැවත ඒ බදු ගෙවීම පැහැර හැරියා. පැහැර හැරියට ඒගොල්ලන්ගේ කිසිම විදියකට ඒගොල්ලන්ගේ මේ බලපත්‍ර తాවකාලිකව ඉවත් කළේ නැහැ. දැන් අදටත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් අද තත්ත්වය මොකද්ද? පසුගිය අප්‍රේල් මාසෙදී අපට දැනුම් දුන්නා තාම මේ බදු ගෙවීම කෙරලා නැහැ කියලා. ඒ අනුව අපි දැනුම් දුන්නා මේ 6 වෙනි මාසේ 30 වෙනිදා වෙනකොට මේ සුරාබදු අය කර ගැනීම සඳහා අලුත් ගිවිසුම් වලට එළඹිලා කරගෙන යන්න කියලා. දැන් අද ඇවිල්ලා කියනවා මුදල් රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්නකොට කියන්න ඕනි සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයෙන් අපට දැනුම් දීලා නැහැ මේවා අය කර ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න මේ බලපත්‍ර තහනම් කළා හරි මේ ක්‍රියාමාර්ගය ගන්න කියලා. ඒක තමයි සුරාපද දෙපාර්තමේන්තුවේ උත්තරය. හැබැයි මුදල් අමාත්‍යාංශය අපිට දැනුම් දීලා තියෙනවා මේ අපේ ක්‍රමසාවිධි කාර්යක සභාවට නෑ මේක අය කර ගැනීම සඳහා වෙච්ච ඒ නිවේදනය අපි ලබා දුන්නේ කියලා. අද මොකද තත්ත්වය? මේ 2024 සමාගම් 4 රුපියල් මිලියන 978ක බදු ගෙවලා නෑ. මේක එක ප්‍රධාන සමාගමක් තමයි ඒ බදු ප්‍රමාණයෙන් 90%කට වගකිවෙන්නේ. ඒ වගේම 2023 ඉඳන් එකතු වෙච්ච බදු ප්‍රමාණය රුපියල් මිලියන 1878ක්. ඒක නිසා අපි අපේ සේවකින්ට රාජ්‍ය සේවකින්ට වැටුප් පැඩි කරගන්න එපා මේ වෙලාවේ රටේ තත්ත්ව හිතන්නේ කියලා කිව්වට ඒ කීමම මේ මත්පැන් නිෂ්පාදකින්ටත් කරනවා නම් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් තමයි ජනතාවගේ පැත්තෙන් ඒක යුක්තිසහගත වෙන්නේ. එහෙම නැතුව ඒගොල්ලන්ට එක නීතියක් බදුන ගවා පවතින්න පුළුවන්. අනික් අයට ඒකේ ප්‍රතිලාභ ගෙවන්න වෙනවා. අද සෑම ලූණු කිලෝකින්ම රුපියල් 10ක් ගන්නවා. සීනි කිලෝකින් රුපියල් 50ක් ගන්නවා. මේ වගේ හැම කිරිපිටි හැම දෙයකින්ම බදු ගහනවා. හැබැයි මත්පැන් නිෂ්පාදකින්ට මේ සහනය ලබා දීලා තියෙනවා. මේගොල්ලෝ ඉන්නේ නීතියට උඩින්ද? පාර්ලිමේන්තුවට උඩින්ද? කියන ගැටලුව පැන නැගිලා තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ ජනාධිපතිතුමාගේ අවධානය මේ ගැන දැඩිව ඍජුව ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන හැම ක්‍රියාත්මක නොවනවා නම් අපිට පිළිගන්න
වෙනවා. 2 minutes.
දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ මේ වගේ ජාවා අරංකාරින්ගේ ක්‍රියාවලියක්ද කියලා. ඒ වගේම ඊයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා කියලා තිබුණා 3%කින් පමණ වැට් වැඩි කරන්න වෙනවා. මේ ඉල්ලලා තියෙන පඩි වැඩි කිරීම කරන්නම් කියලා. මතක තියාගන්න ඕනේ ගිය අවුරුද්දේ 2023 අර ඉදිරිපත් කළ බදු සහන පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ලේඛනය ගිය අවුරුද්දේ 2023 කීයක් බදු සහන දීලා තියෙනවද? රුපියල් බිලියන 978ක් බදු සහන දීලා තියෙනවා. මේකෙන් වැට් ප්‍රමාණය බිලියන 543ක්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රටේ ඉන්නේ 14 ලක්ෂයි රජයේ සේවකයෝ. මේ බදු සහනය නොදුන්නා නම් මේ වැට් බදු සහනය රාජ්‍ය සේවකින්ගේ වැටු රුපියල් 30,000කින් වැඩි කරන්න පුළුවන් මාසෙකට. ඒක තමයි ඇත්ත. ඒක ආ මොකද්ද? ඔබතුමා කියවන්නකෝ ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයේ ගිය අවුරුද්දේ ගැහුවනේ නිවේදනයක් බදු සහන ලැයිස්තුව. ඒ බදු සහන ලැයිස්තුවේ 978ක් තියෙනවා බිලියන. ඒකෙන් 543ක්ම වැට්. තව කස්ටම් තියෙනවා, ඉන්ඩිවිජුවල් ටැක්ස් තියෙනවා, කෝපරේට් ටැක්ස් තියෙනවා. ඒක කියවන්න මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ තියෙනවා. එතකොට මේ 543 සහාය නොදුන්නා රුපියල් 30,000කින් වැටුප් පැටි කරන්න පුළුවන්. අන්න ඒකයි රාජ්‍ය සේවකයාගේ ප්‍රශ්නේ. ආණ්ඩුව ඒ සෑම ශේෂ්ත්‍රයක් සම්බන්ධයෙන්ම ක්‍රියා කරනවා නම් එක ආකාරයට සමාන ආකාරයට මේ රාජ්‍ය සේවකීන්ගේ වර්ජනය එහෙම නැත්නම් ආසල් අධ්‍යාපනයේ කඩාකප්පල් වීම, උසස් අධ්‍යාපනයේ කඩාකප්පල් වීම මහජනතාවගේ මේ වේදනාවට යම් කිසි ආකාරයක යුක්තියුක්ත භාවයක් ආණ්ඩුවට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒක කියන්න ඕනේ. ඒ වගේම මේ ණය සහනය ගැනත් කියන්න ඕනේ. ණය සහන අපට 128ත් 30ත් අතර ලැබිලා දීලා තියෙනවා කියලා තියෙනවා. පයකෙත් කියන්න ඕනේ. ඒකේ මේ ඩිස්කවුන්ට් රේට් එක 11%යි කියලා තමයි ඒ ගණන් හදලා තියෙන්නේ OCC එකේ. ඒ ප්‍රමාණය 105 වුණොත් ඒ ඩිස්කවුන්ට් රේට් එක 105 කියලා දැම්මොත් කිසිම ණය සහනයක් නැහැ. ඊට අඩු වුණොත් අපි වැඩියෙන් ගෙවන්න
වෙනවා. ඒක නිසා
අපි අර වගේ තාම අතුරේ යමින් ඉන්නේ. කොහොම පරිස්සමෙන් යන්න ඕනේ ගමනක්. ඒ පරිස්සමෙන් යන්න ඕනේ ගමන මේ තියෙන తాවකාලික ස්ථාවරත්වයේ රැකගන්න නම් 2028 කියන මේ අවුරුදු 3ක කාලයක් අපිට තියෙන අවුරුදු 3 කාලය තුල රටේ නිෂ්පාදනය වැඩි කරලා රුපියල් වලින් අපිට එකපාර ණය ගෙවන්න තියෙනවා 28 දී. ඒ වගේම ඩොලර් වලින් ණය ගෙවන්න තියෙනවා මේ සැප්තැම්බර් මාසේ ඉඳන්. ඒ තත්ත්වයට රට සූදානම් කළ යුතුයි. එවැනි ආර්ථික වර්ධන ක්‍රියාවලියක් අපට පේන්න නැති බව කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න
ඕනේ. ස්තුතියි. ඊළඟට හොනරබල් නලින් බණ්ඩාර ඕඩර් ප්ලීස්. හොනරබල් ප්‍රේමනාත් සීදොලවත පොදසි.
ස්තුතිවන්ත වෙනවා.
කතා
කරන්නේ තාම වැදගත් අවස්ථාවක වචන කීපයක් කතා කරන්න ලැබීමකට සතුටු වෙනවා. විශේෂයෙන්ම මොලාසනේ මන්ත්‍රීතුමනි, අද රාජ්‍ය සේවකයෝ ගණනාවක් උද්ඝෝෂණ වල එහෙම නැත්නම් ගුරුවරු වැඩ වර්ජන වල ඉන්න වෙලාවක අපි දැක්කා ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ලව්වා කියවනවා. වැටුප් වැඩි කරන්න බිලියන මෙච්චරක් ඕන අච්චරක් ඕන කියන කාරණේ. හැබැයි ඒ කියන ගමන් ජනාධිපතිතුමා අතිරේක අස්තමේන්තුවක් මේ පාර්ලිමේන්තුවේ වෙන් කරගෙන එතුමාගේ ජනාධිපතිවරණය ඉලක්ක කරගත්තු කැම්පේන් එකට බඩු බෙදන්න අරකට මේකට මුදල් වෙන් කරගන්නවා. ඒ වගේම අපි දැක්කා ජනාධිපතිතුමා රැස්වීම් තියෙන විදිහත් පෞගෙටිකේ. එතුමා දැන් රැස්වීම් තියන්න පොලිස් අමතුමා හිටියා නම් හොඳයි, පාවිච්චි කරන්න පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටු. එතුමාට රැස්වීම් තියන්න සෙනඟ නැහැ නේ, ඒක අපි දන්න කාරණයක්නේ. පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටු වලට කියනවා 5 දිනක් අරන් එන්න 10 දිනක් අරන් එන්න කියලා. ඊයේ පෙරේද වැල්ලවායේ රැස්වීමත් එහෙම තමයි පවත්වලා තිබුණේ. ගම්පොළ රැස්වීමක් තිබුණා, ඒකත් එහෙම තමයි පවත්වලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුවේ බංකොලොත් භාවය මේ අන්තිම මාස දෙකේ තුනේ තවදුරටත් පල්ලා වැලා ආණ්ඩුව අපිට පේනවා තවදුරටත් ජනතාවගෙන් ඈත් වෙමින් ඉන්නේ. ඒකට ප්‍රධානතම හේතුවක් වුණා ඊයේ පෙරේද හොඳ පින්තූරයක් තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා නම් පේන්නේ නැහැ. හොඳ පින්තූරයක් අපි කළුතරේ දැක්කා. රට බංගලොත් කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉඳගෙන ඉන්නවා. රට ණය උගුලක හිර කරලා රට ණය කන්දක් බවට පත් කරපු මහින්ද රාජපක්ෂ මහත්තයා ඉඳන් ඉන්නවා. ඒ වගේම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඉතුරු කොටේ අදින එතුමා බැටන් එක බිම දාලා ගියාට පස්සේ බැටන් එක අතර ගත්තු රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. ඒ කියන්නේ බඩු සේරම ටික එතන හිටියා. සේරම ටික එක පින්තූරයක් ඇතුලේ හිටියා. ඉතින් අපි දැක්කා රෝහිත අබේගුණවර්ධන මහත්තයා විශාල මුදලක් වියදම් කරලා ඒ කළුතර ඒ දැවැන්ත එතුමාගේ සංවස්තරය පැවැත්තුවා. එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ සෙට් එකම එකට ඉන්නවා කියන එක පෙන්වන එක ඡායාරූපයේ ගන්න අවස්ථාව උදා කරලා දීම සම්බන්ධව. මේ රටේ ජනතාව එදා ගෝඨාභය රාජපක්ෂ ඇතුළේ පිරිසවම තමයි එළෙව්වේ. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ පිරිසත් එක්ක තමයි තවදුරටත් ඉන්නේ කියන එක ඒ පින්තූරේ පෙන්වන්න විශාල මුදලක් වියදම් කරලා එතුමා පවත්වපේ උත්සවයට අපේ ආචාර ගෞරවය ස්තුතිය පුද කරන්න ඕන. ඒ වගේම කියන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා මූලාශ්‍රය මන්තුමනි. අපි දන්නවා දැන් රුසියාවේ යුද්ධයක් තියෙනවා. රුසියාවට ආර්ථික සම්බාධක පනවලා තියෙනවා. විශේෂයෙන් අපේ රටේ තේ කර්මාන්තයේ යෙදෙන තේ යපනයන කරුවන්ගෙන් අපේ සෙකන්ඩ් ලාජස් මාකට් එක අපේ වෙළඳපොළ දෙවැනි ලොකුම වෙළඳපොළ තමයි රුසියාව. ඒ රුසියාවට මුදල් රාජ්‍ය අමතුමත් ඉන්න වෙලාවේ හොඳයි ශයන් සේමසිංහ මැතිතුමා දැන් රුසියාවට අපි යවන තේ වලට අපිට ඒ ඩොලර් ටික ආපහු රටට ගෙනා ගන්න විදියක් නැහැ මේ ආර්ථික සම්බාධක හේතු කරගෙන. හැබැයි රුසියාව චීනයකත් රුසියාව ඉන්දියාත් එව එකත් ගනුදෙනු කරනවා, මූල්‍ය ගනුදෙනු කරනවා බැංකු හරහා. ඒතර අපේ විශේෂයෙන්ම තේ ආර්ථිකයට, තේ අපනයන කරුවන්ට, තේ කර්මාන්තයට බලපාන මේ කාරණේ පිළිබඳව ඔබතුමාලා අවධානය යොමු කරලා තියෙනවාද? අපිට රුසියාව සමග මූල්‍ය ගනුදෙනු කරන්න බැරි නම් ඉන්දියාව එක්ක රාජතාන්ත්‍රිකව කතා කරලා එහෙම නැත්නම් චීන එක්ක රාජතාන්ත්‍රිකව කතා කරලා යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන්න ඔබතුමාලට කටයුතු කරන්න බැරිද දැනට එහෙම නැත්නම් ඒ සම්බන්ධව යමක් කරගෙන යනවද කියන ප්‍රශ්නේ මම ආණ්ඩුව අවධානය යොමු කරලා යොමු කරනවා විශේෂයෙන්ම අපි ආර්ථිකයෙන් බංගලොත් වෙලා ඉන්න වෙලාවක අපේ අපනයන කරුවන් ගේන ඩොලර් ටිකෙන් තමයි ඔබතුමාලා මේ යන්තම් දනිපනි ගහලා ඉන්නේ මොකද ඩොලර් එනවා නමුත් අපිට ඩොලර් ණය ගෙවන්න තාම සිද්ධ වෙලා නැහැ ඉතින් ඒ නිසා මේ එන ඩොලර් ටික ගෙනා ගන්න විශේෂයෙන්ම අපේ තේ ආර්ථිකය අපනයන කරුවන් ඉඳන් වැවිලි කරුවා ඉඳන් කුඩා තේ වතු හිමියා ඉඳන් සියලු දෙනාටම අදාළයි ඒ වගේම රටේ සමස්ත ආර්ථිකයට තේ අපනයනෙන් ලැබෙන ආදායම අදාළ වෙනවා ඒ නිසා ඔබතුමාලා වහාම හොඳ වෙලාවේ මම කතා කරන්නේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්න වෙලාවේ ඔබතුමාලා අවධානය යොමු කරලා ඉන්දියාව හා චීනය සමග සාකච්ඡා කරලා අපේ රට ඇතුළට මේ ඩොලර් ටික ගේන කටයුත්තට දායක වුණොත් හොඳයි කියන එක අවධානය කරනවා. ඒ වගේම අපි දැක්කා ජනාධිපතිවරණය ගැන කතා කරද්දී නොයෙක් උප්පරවැට්ටි යොදන්න කටයුතු කරමින් හිටියා. ඒගොල්ලෝ කියන ඔයගොල්ලෝ නෙමේ යාළගේ කෙනෙක් නෙමේ ලේනව යාළගේ නෙමේ ලේනව අහවල් අයගේ කී කියා අපේ මූලස්තරී මන්තුමටත් තිනා. හැබැයි කොහොම වුණත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වෙලා මේ ලැබෙන 17න් පස්සේ මැතිවරණ කොමිසමට පූර්ණ බලය හිමි වෙනවා. මැතිවරණය ප්‍රකාශ කිරීම සඳහා වූ දිනවකවානු නම් කරන්න. ඒ නිසා අපේ රටේ ජනතාව තාම අවධානයෙන් ඉන්නවා මේ මැතිවරණය දිහා. මොකද මේ මැතිවරණය තීරණාත්මක මැතිවරණයක්. මේ මැතිවරණයේ තීරණාත්මක මැතිවරණයේ නිවැරදි තීන්දුව ගත්තොත් රට ගොඩ. මොකද රටට අදාවශ්‍ය වැඩ කරන නායකයෙක්. කයිය ගහන නායකයෙක්වත් බොරු කරන නායකයෙක්වත් හොරගම් කරන නායකයෙක්වත් නෙමෙයි. රටට වැඩ කරන නායකයෙක්. කඩිසර වැඩ කරන නායකයෙක්. වේගයෙන් වැඩ කරන නායකයෙක්. හොඳ ටීම් එකක් ඉන්න නායකයෙක්. ඒ නායකයා ඉන්නේ වෙන කොහෙවත් නෙමෙයි. සමග ජන බල වේගයේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියන එක අද රට පිළි අරගෙන ඉවරයි. ඒ නිසා අපි රටේ සියලු දෙනාටම මේ වැඩේට ඒකරාශි වෙන්න කියනවා. දැන් අපි දන්නවා චරිත හේරත් මහාචාර්යතුමත් මේ පැත්තේ හිටියා. දලස් අලහප්පන මහත්මයාලා අතුරේ පිරිස අපිත් එක්ක ඒකරාශි වෙනවා. දැන් පහුගිය කාලේ කිව්වේ අපෙන් එකෙක් ගන්නවා දෙකෙක් ගන්නවා දහයක් ගන්නවා විස්සක් ගන්නවා කියලා. හොඳට මතක තියාගන්න අපේ එකෙක් හරි ගියොත් අර කරුතර රෝහිත අබේ ගුණවර්ධන මහත්තයා පෙන්නපු ඒ කුණු කූඩේට යනවා වගේ තමයි. එතන හොරු හිටියා, කුඩුකාරයෝ හිටියා, මංකොල්ලකාරයෝ හිටියා, ජවාරංකාරයෝ හිටියා, බංකොලොත් කරපු වෙන් හිටියා, නයි මුගටි ගැරඬි සේරම ටික හිටියා. ඒ නිසා අපේ මොකෙක් හරි ගියොත් මං හිතන්නේ යන්නේ නැහැ. මොකද 20 ගණන් යනවා, 30 ගණන් යනවා කවට යන්නේ නැහැ. ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා එහාට මෙහාට පාවි පාවි. ඒගොල්ලන්ටත් දැන් තේරලා තියෙන කෙලවෙන්න යන්නේ කියලා. ඒ නිසා දැන් මං දැක්ක අපේ හොඳ කතාවක් කරා කුමාර වෙල්ගම් මැතුමා ලැජ්ජයි කිව්වා ඒ කළුතර රැස්වීම දැක්කම එතුමාට. එතුමා කළුතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක් විදිහට පුරවැසියෙක් විදිහට කිව්වා ලැජ්ජයි ඒ කළුතර රැස්වීම දැක්කම කියලා. එක්සත් ජාතික පක්ෂයට අදටත් අපිත් එක්ක හිතවත් නමුත් එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිතුමාට ලැදි මිනිස්සු අපිට ඊයේ පෙර දැකුවා ජනාධිපතිතුමා ගැන ලැජ්ජයි කියලා. ඒ කළුතර මේ රත්තරන් මහත්තයාගේ වේදිකාව මම අවසන් කරනවා. ඒ වගේම කියන්න ඕන දිලුම් මමනුකමේ මැතුමත් ඉන්න වෙලාවේ දැන් මේ සෙනසුරාදා බිංගිරි අපරයන සැකසුම් කලාපයට ජනාධිපතිතුමා එනවා. මම සතුටු වෙනවා. මම නියෝජ්‍ය අමිතුරේ කාලේ මේ ව්‍යාපෘති ආරම්භ කරේ ජනාධිපතිතුමාගේ සංකල්පයක්. ඒකත් මම ගෞරවයෙන් කියනවා. හැබැයි සංකල්පය තිබුණාට එතුමා මාතර වැලිගම අපරයන සැකසුම් කලාපයක් දාන්න හිටියා. කළුතර මිල්ලනිය අපරයන සැකසුම් කලාපයක් දාන්න හිටියා. කුලියාපිටිය අකිල ඇමතුමාගේ ආසනය අපනයන සැකසුම් කලාපයක් දාන්න හිටියා. අපනයන සැකසුම් කලාප ගණනාවක් එතුමාගේ සැලසුමේ තිබුණා. හැබැයි මේක ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් උනේ සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට ඒ දවස්වල හිටපු මාස 20යි මම හිටියේ. අර අනුර කුමාර විශාල දේවන්ත අමාත්‍යංශක මාස 20ක් හිටියා වගේ මාත් මාස 20යි හිටියේ. මට පුළුවන් වුණා ඒක යථාර්ථයක් බවට පත් කරන්න. ඒ නිසා මම සතුටු වෙනවා ජනාධිපතිතුමා බිංගිරි ආශ්‍රයයට ඇවිල්ලා අපනයන සැකසුම් කලාපයේ පළවෙනි කර්ම දෙවෙනි කර්මාන්ත ශාලාව විවෘත කිරීමට එනවා. ඒ වගේම ඉදිරි මේ සම්බන්ධ අවශ්‍ය කටයුතු කරන්න ඒ නිලධාරීන් දැනුවත් කිරීම. ඒ වගේම අඩිතල පහසුකම් ගොඩක් ප්‍රමාද වෙලා තිබුණේ අවුරුදු 3ක් මේක එකතර පල්ලුණා. තවමත් අඩිතල පහසුකම් ඉවර නැහැ. ඒවා වේගවත් කරන්න කටයුතු කිරීම සම්බන්ධව මම සතුටු වෙනවා. මේක මම දරපු ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. මේකට විරුද්ධව මේකේ පොල් ගස් කපනවා කියලා කතා කරපු අය මේ පාර්ලිමේන්තුවෙත් හිටියා. පොල් ගහක් දිහා දැකලා මේ ව්‍යාපෘතිය නතර කරන්න උත්සාහ කරපු අය මේ පාර්ලිමේන්තුවෙත් හිටියා. එහෙම තියෙද්දි අවසන් කරනවා. ඉදිරි හිටපු ජනාධිපතිවරයා පළවෙනි කැබිනට් එක මේ බිංගිරියාපන සැකසුම් කලාපයේ කැබිනට් එක කැබිනට් පේපර් එක රිජෙක්ට් කරද්දි මම නැවත එදා හිටපු වනස NLDB ඇමතිවරයා පස් සම්පත් ඇමතිවරයා විජිත් උදේමනි සොයිසා මැතිතුමා නැවත ගෙනිහිල්ලා ඒ වෙලාවට හිටපු මලික් සමරකර මැතිතුමත් එක්ක එකතු වෙලා ඒ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා මම ඉල්ලා සිටිනවා බොහොම හොඳයි බිංගිරියට එන එක ඇවිල්ලා මේ යටිතල පහසුකම් වේගවත් කරලා මේ බිංගිරිය අපනයන සකසුම් කලාපය මේ රටේ ආර්ථිකයට ශක්තියක් දැවන්ත යෝධයෙක් බවට පත් කරන්න කඩිනම් කටයුතු කරන්න කියන එකත් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
සුතිගරු මන්ත්‍රීතුමා, ගරු අනුභ පැස්කුවල් අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තිබෙනවා.
ගරු මුල් ආසනාරූඪ මන්ත්‍රීතුමනි, මට මේ පෞගිය දවස්වල ගරු මන්ත්‍රීතුමනි සමෘද්ධි බැංකුවල සමාජිකත්වයේ තියෙන ව්‍යවසායකයෝ කර්මාන්තකරුවෝ කතා කරා. එක්කෙනෙක් තමයි අපේ මේ දෑසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ දිස්ත්‍රික්කයේ ඕල්පිතිගම ප්‍රියංකා. එතුමිය මට කෙලින්ම කතා කරා. කතා කරලා කිව්වා සමෘද්ධි බැංකුවෙන් මම $1,02,345 බැංකු ණය ගත්තා. මම කරන්නේ කජු ව්‍යාපාරයක්. කජු අරගෙන ඒක අලෙවි කරනවා. දැන් මම ඉල්ලුවා ලක්ෂ කාන්තාවක් එතුමිය. දැන් මම ඉල්ලුවා $1,10,000ක්. ඊට පස්සේ බැංකුවෙන් කිව්වා ඔප්පුවක් ගෙනත් දෙන්න කියලා ඉඩමක්. අපේ බැංකුවේ නීතියක් තියෙනවා $1,105,000 අපිට පුළුවන් පුද්ගල අපමත ණය ලබා දෙන්න. ඊට පස්සේ $1,10,000ට යනවා නම් අපිට අවශ්‍ය කරනවා අපකරයක් ඉඩමක්. එතුමිය ඊට පස්සේ එතුමියගේ තියෙන ඉඩම් විස්තර ඔක්කොම අරගෙන කියලා බැංකුවට දුන්නාට පස්සේ පොල්පිදිගම සමෘද්ධි බැංකුවට කිසිදු ඔප්පුවක් නැහැ එතුමියට. ඉඩම තියෙනවා, ගේ තියෙනවා, වෙළඳ සැල තියෙනවා, ඔප්පුවක් නැහැ. ඔප්පුවක් නැති නිසා ප්‍රාග් ධනයක් හිමි කරගන්න එතුමියට හැකියාවක් නැහැ. ඒක නිසාම මේ කජු ව්‍යාපාරය මේ ව්‍යවසායකයව නැගිටින්න අවශ්‍ය කරන ප්‍රාග් ධනය ලබා ගන්න එතුමියට හැකියාවක් නැහැ. අපේ රටේ සුද්ධ දුන්න ඔප්පු සුද්ධන්ගේ ළඟින්ම හිටපු පරිපාලනය හෝ ඒගොල්ලොත් එක්කට වැඩ කරපු ව්‍යාපාරිකයන් සාමාන්‍ය ජනතාවට නිර්ධන පන්තියට සාමාන්‍ය ගොවි ජනතාවට දුන්නේ බලපත්‍ර සදාකාල වහල්භාවයේ තියාගෙන නැගිටින්න බැරි වෙන විදියට යන්තම් කාලා ඉන්න පුළුවන් විදියේ බලපත්‍රයක් තමයි දුන්නේ. කවදාකවත් බැංකුවට ගිනියන්න බෑ. ප්‍රාදේශීය ලේකම් ව්‍යවසරයක් නැතුව ගහක්වත් කපන්න බෑ. අනුරාධපුරේ තව ව්‍යවසායකෙක් මට කතා කරා, රාදා එතුමිය හදන්නේ සහල් වලින් නූඩ්ල්ස් හදන්න. ඉඩම තියෙනවා, ගෙයක් තියෙනවා, හොඳ $1,50,000-60,000 වටිනවා. නමුත් අපේ බැංකුවෙන් පිළිගන්නේ නැහැ. කිසිම බැංකුවකින් පිළිගන්නේ නැහැ. එතුමින් ණයක් ගන්න බෑ. මේ වගේ ලක්ෂ 20ක ජනතාවක් තමන් ඉන්න ඉඩමේ ඉන්නවා, ගෙවල් දොරවල් හදාගෙන තියෙනවා, වගා කරලා තියෙනවා, කොටසකට මේ රටේ සින්නක්කර ඔප්පු තියෙනවා, සුද්ධ දීපු, එහෙම නැත්නම් තමන්ට දීර්ඝකාලීනව අයිති වෙච්ච තව කොටසක් ඉන්නවා ලක්ෂ 20කට වැඩිය බලපත්‍රයක් විතරයි. LL බලපත්‍ර කියයි. විවිධාකාර නම් වලින් බලපත්‍ර තියෙනවා. ගහක් කපා ගන්නත් බෑ, ගොඩනැගිල්ලක් හදන්නත් බෑ. හරියට බැංකුවට ගිහලා ණයක් ලබාගෙන ප්‍රාග් ධනයක් විදියට තමන්ට ව්‍යවසායකයෙක් ඉදිරියට නැගිටින්න බෑ. පීඩිත පන්තිය වෙනුවෙන් කතා කරන, දුප්පතාගේ හිතවතා කියන විරුද්ධ පක්ෂවල අය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැමැති මොහොතක මේ රජයෙන් දුප්පත් මිනිහට එහෙම නැත්නම් නිර්ධන පන්තියට ගොවි ජනතාවට ඔප්පුවක් ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු දැන් සූදානම් කරලා තියෙන්නේ. ඔප්පුවක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු සින්නක්කර ඔප්පුවක් ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදීම මේ ජනතා විමුක්ති පෙරමුණ සහ අනිත් දේශපාලන පක්ෂ මොකද්ද කරන්න හදන්නේ? රට පුරාම රාජ්‍ය සේවය තුළ වර්ජනයක් ඇති කරලා නැති ප්‍රශ්නයක් මම පාලා. ප්‍රශ්නයක් තියෙනවා, වියදම වැඩි, අපිට තව ධනය අවශ්‍යයි, පඩි වැඩි කිරීමක් අවශ්‍යයි. නමුත් මේ ජනතාවගේ ඔප්පුව ලබා දෙන ක්‍රියාවලිය රට පුරාම සිද්ධ වෙනකොටයි මේ කරන්න හදන්නේ. සාමාන්‍ය මිනිහට ප්‍රාග්ධනයක් එන එක වළක්වන්න ඒක පුළුවන් තරම් පමා කරන්න හදන්නේ. එක පැත්තකින් පුළුවන් තරම් පමා කරන්න හදන්නේ. එදත් ජනතා විමුක්ති පෙරමුණ හදිසි හස්තයක් ලෙස ක්‍රියාත්මක වෙමින් ජනතාවගේ ප්‍රශ්න වලට වැරදි අර්ථකථන දීලා ඔවුන් උසිගන්වලා ඔවුන් වැරදි පිළිවෙතකට ගිනිච්චා. ඒක මහ රටේම මහ විනාශයක් බවට පත් වුණා. අද අපි දන්නවා රාජ්‍ය සේවකයන්ට සියලු දෙනාට පඩි වැඩි කරන්න පුළුවන් නම් පරස් දහකින් ඉතාමත් හොඳයි. එදත් මේ විරුද්ධ පක්ෂ කිනා ඔක තමයි කරේ කොයිඩ්වා සංගතයේ වෙලාවේ මුළු රටම වහන්න කිව්වා. මුළු රටම වහලා සියලුම කොයිඩ් රෝගීන්ව බේර ගන්න කියලා කිව්වා. ඒක ඉතාමත් හොඳ දෙයක්. ඉතාමත් හොඳ දෙයක් වුණාට මුළු රටම වැහුවාම ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. ඒ වගේම තමයි මේකත්. සියලුම රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරන එක ඉතාමත් හොඳ දෙයක්. ඉතාමත් හොඳ දෙයක්. ආර්ථික ශක්තිමත් කරන අපි ඉතාමත් කැමති. අපි ඉතාමත් කැමති සියලු රාජ්‍ය සේවකයන්ට වගේම වතුකරයට අපි වැඩි කරා. වතුවල ජනතාවට සියලුම රටේ සියලු දෙනාට අපි වැඩි කරන්න කැමති. නමුත් වැඩි කරොත් මොකද වෙන්නේ? සම්පූර්ණ ආර්ථිකය නැවතත් නැගිටින ආර්ථික කඩා වැටෙනවා. ඒක තමයි විරුද්ධ පක්ෂවල උමනාව. ජනතා විමුක්ති පෙරමුණ ආයක තමයි සමගි ජන බලවේගයේ උමනාවක තමයි සමරත් ආර්ථික කඩා දාන එක. ඒක නිසා අපි කැමති වුණත් අකමැති වුණත් පඩි වැඩි කරන්න මේ වෙලාවේ දුෂ්කරයි. මේ මහපාරට බහින එක, මේ වර්ජන රැල්ල අනිවාර්යම රජයක් ඉදිරිය නවත්තන්න ඕනේ. අනිවාර්යම රජයක් ඉදිරිය නවත්තන්න ඕනේ. ජනතාවත් අවබෝධ කරගන්න ඕනේ මේ මොහොතේ රට ඉදිරියට ගෙනියන්න නම් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ කියන එක. ආරම්භ චිත්ත දත්තනේ මේ දැන් තියෙන උද්දමනය 90% වෙච්ච උද්දමනය අපි තනි ඉලක්කමටත් වඩා 5% දක්වා ගෙනහැලා තිනවා. බැංකු පොලි අනුපාතය 30% තිබුණේ මුළු රටම මරණ විරුද්ධ පක්ෂලින් කෑ ගැහුවා 30%යි. කර්මාන්ත කරුවන්ට වැඩ කරන්න බැහැයි කියලා දැන් තනි ඉලක්කමට ගෙනහැලා තිනවා. ඉවසීම අවශ්‍යයි. ඒ වගේම කිව්වා IMF එකෙන් අපිට ලැබෙන්නේ නැහැ නෑ. ඒක නිසා මේ රට විනාශයි කියලා. නමුත් ඒක ලැබුණ වාරික තුනම එතකොට දැන් කියනවා නාරම් වැඩක් නෑ. රටට ඒක තේරුමක් නැහැ කියලා නෑ ගන්න එක හදිසි අපදාගදී අපිට ණය අවශ්‍යයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම මේ සියලු තත්ත්ව තුල ක්‍රමිකව ක්‍රමක්‍රමයෙන් රජ්‍ය ජනතාව අතර ඔප්පු කියලා කියන නිර්දන පන්ති දුප්පත් මිනිහගේ අවශ්‍යතාවයක් එක වචනයක් අද කතා කරන්නේ
නැහැ. අබත්තුමා තවත් නඩි නියයි.
ඒ වගේම මත්පැන් වලට මත්පැන් හල් ගැන කතා කරනවා. ඉතාමත් හොඳයි කතා කරන එක. හැබැයි මේ රටේ තියෙන කුඩු අසංගතය ගැන, කුඩු වලින් යපන දේශපාලඥයෝ ගැන එක වචනයක් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැහැ. ඒ දෙකම කතා කරන්න ඕනේ. මේ 77 ආපු මැතිවරණ ක්‍රමය නිසා, 77 ආපු මැතිවරණ ක්‍රමය මනාපර ක්‍රමය නිසා දූෂිත දේශපාලඥය උඩට ආය කොහොමද කියන එක, කුඩු දේශපාලනය උඩට ආය කොහොමද කියන එක, හඳුනා ගන්න බැරි ධනය දේශපාලනයට වැය කරන්නේ කොහොමද කියන එක හොයන්න ඕනේ. ඒක තමයි පාතාලය සහ කුඩු. ඒක ගැනත් පාර්ලිමේන්තුව තුල කතා කළ යුතුයි. වගේ මේ මනාපර ක්‍රමය නැමැති දූෂිත දේශපාලන පාර කපන දේශපාලන ක්‍රම ගැන කතා කරන්න ඕනේ. ඒක වෙනස් කළ යුතුමයි. ඒ වගේ අපි කියන්න කැමති මේ රජයේ ජයග්‍රහණයේ නියතයක් 60%කට වැඩිය මේ ජයග්‍රහණය මනාපේ ලබනවා. මනාපේ ලැබලා ඊළඟ අවුරුදු පහත් හරියාකාරව ආර්ථිකය ශක්තිමත් කරලා මේ රටේ ජනතාව වැටුණු පළෙන් සහ මුලින්ම ගොඩ අරගෙන රටට අවශ්‍ය කරන ආර්ථික නිදහස ලබා දෙනවා. ඒක නිසා මේ මායාකරුවන්ට සමග ජන බලවේගයට ජනතා විමුක්ති පෙරමුණ වගේ සුරංගනා කතාවලට රැවටෙන්නේ නැතුව රට නියම දිශාව කරා ගෙනියන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ජනතාවගේ බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට ස්තුතියි.
සුදී ගරු අමාත්‍යතුමා.